සෑම පුද්ගලයෙකුටම ඉෂ්ට දේවතාවෙක් සිටීද? මොහු කවුද? මොහුට අමතරව තවත් අය අපගේ උදව්වට සිටීද? මොහුගෙන් උදව් ගැනීම හොඳද? එසේ උදව් ගන්නේ කෙසේද? මේ ඉෂ්ට දේවතාවගේ තමාට ඉෂ්ට දේවතාව තමාගේම හිත. මේ තව කෙනෙක් බාහිර පුද්ගලයෙක් නෙමෙයි මේ ඉෂ්ට දේවතාව කියලා කියන්නේ. තමාගේ ඉටු දෙවියා තමාගේම මනසයි. හැම වෙලෙම මනස බලාපොරොත්තු වෙන්නේ තමාගේ හැකවර්ණය සලස්වන්න. එහෙනම් මනසින්ම නැගෙන එක්තරා විදිහක මනෝ රූපයක්. තමාටම උපදෙස් දෙන්න. තමාටම අදහස් ඇති කරවන්න. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා ඉෂ්ට දේවතා කියන එක. ඉෂ්ට අනිෂ්ට දැනගත්ත කෙනාට මේ ඉෂ්ට දේවතාව යහපත් වෙනවා. ඒ කියන්නේ ඉෂ්ටත්වයේ මූලික කරගත හිතක් වරදා කරන්න යනකොට මොකද්ද ඔය කරන්නේ? හරිදි නේද? ඇයි ඔහොම කරන්නේ? ඇයි අමාරු වැටෙන්නේ? තමන්ටම අදහස් දෙනවා. මේ තමාගේම මනස තමන්ට දෙන අදහස්. ඕක කරන්න යන්න එපා. ඔය පාරේ යන්න එපා. ඔය පාරේ හොරු ඉන්නවා. කරදර වෙන්න පුළුවන්. ඔයෙන් අඩිය ගහන්න එපා. අපේ හිත අපිට කියනවනේ. හෘද සාක්ෂිය කියලා අපි කිව්වෙත් ඕක. හෘද සාක්ෂිය කියන එකේ තියෙන එකක්. හෘද සාක්ෂිය කියලා කියන්නේ ඒක කිසිම විදිහකින් වෙනස් කරන්න බැරි. ඒක හේතු සහිතවන්නා වූ තමාටම තේරුම් ගන්න පුළුවන් සාක්ෂියක් වෙනවා. තමාගේම දැනීම. ඒ තමාගේම දැනීම හෘද සාක්ෂියට එකඟයි කියලා කියනවා. විශ්වාසය. තමාටම හැකි විශ්වාසය. අතන තියෙන්නේ ඉෂ්ට අනිෂ්ට දෙක පෙන්වා දෙනවා. ඉන් හැම කෙනෙකුටම ඉෂ්ට දේවතාවයෙක් ඉන්නවා කියන්නේ කොහොම හරි සමාව හැකලා දෙන්න බලයක් හොරාටත් තියෙනවා. ජීවිතය ආරක්ෂා කරන්න සමන්ටත් අදහස් දෙනවා. ඔය පාරේ යන්න එපා. මෙහෙ හොරු ඇති. අද අහවල් ගෙදර හැරලා. කට්ටියක් ඇවිදින් හිටියා. අද ඔතන හොරගම් කරන්න යන්න එපා. අමාරු ඇති. අර හොරාරා තමන්ගේ ජීවිතය රැක ගන්න තමාගේ හිත තුළම තමාගේ හිත මානසිකත්වයේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රම රටාව තමයි හැම කෙනෙකුටම තමාට සතු ඉෂ්ට දේවතාව. ඉමේ ඉෂ්ට දේවතාව අදහනවා කියලා කෙනෙක් අරගෙන ඉතින් මොකද ඔබ දේවත්වයට ගත්තාට පස්සේ දේව පුද්දලත්වයට අරගෙන තමයි පුද්දල එහෙම අදහන්න පටන් ගන්න. ඉතින් ඉෂ්ට දේවතාව කියන එකේ අර්ථය ඒකයි. දැන් මේකෙදි අපිටම පුළුවන් යම් යම් ආකාර රූපයක් අපේ ආරස්සාවට මවන්න. පිරිසරණයට තමා මවාගත රූපෙම තමන්ට හිටිනවා. දැන් ඕක හුදෙකෙක් දන්නේ නැතුව ඔය පහන් කියලා ආරාමය කළා ආවේශ අරගෙන එහෙම කටයුතු කරනකොට ඔතෙන්දී බොහෝ කොටම අමනුෂ්‍ය විතරක් නෙමෙයි එන්නේ. තමාගේ මනසින් මවාගත චිත්ත රූපෙන් ඒ තමාට අවනත වෙලා වැඩ කරනවා. එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒ වෙලාවේදී ආවේශයෙන් එනවා වගේ වැඩ කරනවා. කෙනෙක් ආවා වගේ ක්‍රියාත්මක වෙනවා. බලපුවාම මෙහෙම කෙනෙක් එතන සම්බන්ධයක් නැතුව තමාගේම මනසේ නිර්මාණ ගොඩනැගෙන ක්‍රමයක් තියෙනවා. මේක අතර ඉෂ්ට දේවතා වර්ධනය. එන එක ප්‍රගුණ කර ගැනීම. අමනුෂ්‍යයෙක්ම වැඩිලා කරන ඒවා තියෙනවා. කවුරු හරි ගැළපෙන භූතයෙක් හරි එහෙම කරන ඒවා තියෙනවා. තව ක්‍රමයක්. මේක අපි හැම වෙලෙම මේ ඉෂ්ට දේවතාව සකස් කර ගන්නකොට අපි දැනගන්න ඕනේ යහපත තුලින්ම අපේ මනස ක්‍රියාත්මක වේවා කියලා අපි මනසින් සකස් කර ගන්න පුළුවන්. දැන් මනසින් රූපයක් මවා ගන්නවා. පුතුම් රූපයක් මවා ගන්නවා. කාගේ හරි වැදගත් කෙනෙක්ගේ ස්වරූපේ රූපයක් මවා ගන්නත් පුළුවන්. අපිටම නිර්මාණය කරගත රූපයක් මවා ගන්නත් පුළුවන්. ඒ යහපත් හිතකින් මවා ගත්තා නම් එහෙම ඒ යහපත් ඉතින් ගොඩනගපු රූපේ කොම්පියුටරයක් වගේ. ඒක අයහපතට අපිට පරපාදන්නේ නැහැ. ඒ රූපෙම අදහස් දෙන්න පටන් ගන්න. කෙනෙක් වාගේ. එහෙම ක්‍රම තියෙනවා. මේ වගේ ඉෂ්ට දේවතා වර්ධනය කරගන්න පුළුවන් භාවනා ක්‍රම තියෙනවා. ඒකින් ගා ගැඹුරු ඒවා නිකන් වහින්න ගියොත් එහෙම පිස්සු වෙන්න පුළුවන්. ස්වභාවිකව හැම කෙනෙක්ගේම හිතත් තුළ ක්‍රියාත්මකගෙන එහෙම රටාවකුත් තියෙනවා. දැන් හැම කෙනෙකුටම ඉෂ්ට දේවතාව කියන්නේ ඒයි. යම් කිසි කෙනෙකුට යහපතක් ඉටු කරලා ඉඳින්න යම් දේවතා කොට්ටාසිය වැටෙනවා. ඒ සියල්ලොත් ඉෂ්ට දේවතා කියන කොටසට වැටෙනවා. මේ තව පැත්ත. අර සියල්ලන්ටම හිටින ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා කියන කතාවට අපි ඉස්සෙල්ලා කිව්වා. හැම කෙනෙකුටම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා කියපු කතාව ඒ විසඳුවේ. තවත් ඉන්නවා ඉෂ්ට දේවතා කියලා කොටසක් අපිට යහපත ඉන්න අපේම පිරිස අතර ඉන්න කොටස. අනාදි සංසාරයේ පටන් ගන්නේ සසර ගමනේදී. අපි කරමු සසර ගනුදෙනුවේ. එක එක මට්ටමේ පිරිස අපි එක සම්බන්ධ වෙලා ඉන්නවා. ඕකෙන් කොටසක් ඉන්නේ අපිට උදව් කරපු උපකාර කරපු අපෙන් උදව් ලැබපු මේ ඉදිරි ගනුදෙනුවට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රියමනාප එකට බැඳිච්ච කොටස. ඒගොල්ලෝ කරගත්ත මේ අකුසලයන්ට අනු සංඛාරයන්ට අනු ඊට ගැළපෙන උප්පත්තියල ඒගොල්ලෝ ඉන්නේ. අපි එකලා උදව් උපකාර කරගෙන අපිට හිතවත් හිතම කොටස සමහරවිට අපාරකටලා දුක් විඳිනවා. ඒගොල්ලෝ කරපු පව් වලට. තව කොටස තිරිසන් ලෝකෙත් ඉන්නවා. තව කොටස ප්‍රේත ලෝකෙත් ඉන්නවා. තව කොටසක් ඉන්නවා භූමාතු දේවයන්ගේ කොටස. තව කොටසක් ඉහළ දෙවිලෝ වල බඹලෝ මේ හැමතැනකම ඉන්නවා ওই කොටස. මේ මෙන්න මේකෙන් අපිට ඉෂ්ටත්වයේ බලාපොරොත්තු වෙච්ච යම්කිසි කොටසකට හැකියාවක් තියෙන තැනක හිටියෝ. ඒයි අපිට සම්බන්ධයෙන් අපි ආරස්සා කරනවා. මේ අපේ අහවල් එකන. අපිට අහවල් කාලේ උදව් කරපු එකන. මෙන්න මේ විදිය. දැන් පිරින්ද වච හාමුදුරුවන්ට උන්වහන්සේගෙන්ම ඇසුරු කරලා ඒ හේතුවෙන් දේවත්වයට පත්වෙච්ච අය අපි කොහොමද මෙතෙන්ට පත්වුනේ කියලා දැක්කම මේ පිරින්ද වච හාමුදුරුවන්ට අපපස්ථාන කරලා ඒ වගේ උන්වහන්සේගේ පසුපස ආවිදිලා උන්වහන්සේගේ අවවාද ධනසාසන පිළිපැදලා ඒ හේතුවෙන් අපිට මේ සුභතිය ලැබුණයි කියලා සතුටු වෙච්ච දේවතාවෝ විශාල පිරිසක් හිටියා. උන්වහන්සේට වචනයක්ව කියන්න ඉඩ දෙන්නේ නැහැ තව කෙනෙකුට. අර දේවතාව හරස් කපලා එයාව රකින්නවා. එයාට පහරක් ගැහුවොත් එහෙම පහර ගහපේ ගන්න පහර ගහනවා. පහර ගහලා ඉවරයි නම් ආරස්සාව සලසලා දෙනවා. උන්වහන්සේට විරුද්ධව නිගරු වෙන්න කතා කළොත් එහෙම නිගරු වෙන්න කතා කරලා අච්චිවත් දෙනවා මේ දේවතාව ඒ වෙලේ. දිරණ ගිහින් සමාව ගනි. ඒ විදිහට හැරගත් වෙනවා. එහෙමද පාක්ෂිකත්වය. උන්වහන්සේගේ සතර පුරුද්දක් තිබුණා. අත්බැව 500ක් තුල ගැල්සාතු නායකයෙක් වශයෙන් ගිහිලා වෙනදාම් කරපු කෙනෙක් තමයි පිරිඳ වදහාගෙන පිර අත්බැව ගැන කියවේ. ওই කාලේ දීච්ච පුරුද්දක් තමයි කවුරු හරි මොනවා හරි අරන් ගිහින් මොනවද මල්ලි මොනවද බඩු විකුණන්න තියෙන දේ අද්ද ඔක්කොම හොයලා බලලා හොඳ පරිශීලනය කරගෙන විකුණන්න තියෙන ඔක්කොම අරගෙන ගියා වෙනදාම් කරන්න අරගෙන යනවා. ඉතින් පුරුද්ද එයාගේ පරිශීලනේ හැටි. ඔය ගති ලක්ෂණේ ඇරිලා තිබුණ නෑ දැන් මෙයාගේ මේ අරිහත්ත්වයට පත්තා හිටියා. අනේ වාසනා ක්ලේශයක් කිව්වේ ඒකයි. ඉතින් ඒ වගේම මිනිස්සුන කතා කරන්නේ බල්ලන්ට කතා කරන්නේ. මොකද ගල්සාතු නායකයා කියන්නේ ඇයි මේ වගේ අගතැන්පත් වෙන. එයාගේ දාසයිද කතා කරන්නේ මේ කාලේ කියන කතා වල සිද්ද මොකද්ද? මෙයාට වර ඵල වසලය මොනව හරි කරුවාම ඔය විදිහට පුදු. ඕනෙකින් කතා කරන්නේ වසලවාදී. මේ රජුරුවන්ට බේස් හපේන කෙනා මහා නම්බුකාරී විශ්වාසවන්ත රජුරුවන්ගේ සාමාන්‍ය කෙනෙක් රාජමාලිගාවට බේස් හපේන්නේ නැහැ. ඒක හොඳ තානාන්තරයක් දරාගෙන හිටු. ශා නිලතලයක් හැටියට ගෞරවවන්විත නිලතලයක් තමයි රජුරුවන්ට බේස් ගබඩා වලට බේස් හපේන ඒ කෙනා. එයා ලොකු වෛද්‍යවරිය. මෙයා මොකද දැන් රජුරුවන්ට අවශ්‍ය කරන සිත්පිලි ඒ රජුරුවන්ට විතරක් නෙමෙයි ඒ රාජ පිරිසටම අවශ්‍ය කරන බේස් වලට අවශ්‍ය කරන සිත්පිලි කරත්තයක් අරන් ආවා. අතලේ මොනවද මලුවද කියලා එනකොට වැළුවා. ලකෝ මම කවුරු කියයි හිතන්ද වට කතා කරන්නේ මේ හාමුදුරු. හාමුදුරුවෝ හින්දා මට කරන්න දෙයක් නැහැ කියලා මම කියන්නේ මොකද්ද කියලා නේද? ඔය මී බෙටි කියලා නේද කියන්නේ. මේ සීපිලි සිබුනේ. ඒවරම කිව්ව කරා. අර දේවතාව කල්පනා කළා මූ යකෝ සෙල්ලම් කරන්න හදන කවුදද? මල්ලේ සීපිලි තියන්නේ මූ මී බෙටි කිව්ව අපහාසෙත්. මුත් හොඳ වැඩක් කරන්න ගියා. ඔය මී බෙටි මී වේවා කියලා දේවතාව අදිෂ්ඨාන කළා. ඉන් ගෙදර ගිහලා දැන් එයාගේ භාර්යාව එක්කලා කියනවා මගේදී හාමුදුරුවෝ මට වසලේ කියලා කතා කළා. මොනවද මලුව ලැහුවා? මං යන්නේ මී බෙටි කිව්වා. කිව්වා. ඉන් අර භාර්යාව එකක් ගිහිලා බලනකොට මී බෙටි නෑ ගන්ධස්සාරේ වෑ මී බෙටි නැතු වෙන මොනවද මේවා කිව්වා. බලන ඔක්කොම මී බෙටි. ඒවා අර මනුස්සයයි ඉන්නේ බලලා අනේ මේක හුදුමයි මං ගෙනාවේ තීපින්. දැන් මී බෙටි වුණා. මී බෙටි නේ නම් තියෙන්නේ. ඒ වර්ග අර පිළිඳ වච හඳුරයි කරන ඉදේ කතාව කියවුනේ සෙල්ලම් කෙනෙක් නෙමෙයි මහා බලවත් කෙනෙක්. ඒ කියපු වරදටයි යොකුනේ ඉක්මන් කළා හම්බෙල වලයන් ආයිසර. ඊළඟට සමාව ගන්නේ වැඳලා. ආයි වසලේ මොකද ආවේ කියලා එහෙමයි. ඒකට එහෙම ගලප් වෙන්න එපා. අනේ ස්වාමීන් වහන්සේ කතා කළා ඒ සමාව ගන්න කිව්වා. ඒ වරෙන් ආ මොකද වසලේ? ආවේ කියලා එහෙම ආරල් ගියද. අනේ ස්වාමීන් වහන්සේට අර මගදී හම්බෙලා මම කියවනේ අර මලුවල මොනවද දෙනවා මී බෙටි ගන්නේ ස්වාමී මී බෙටි නෙමෙයි තිබිලි තිප්පිලි කිව්වා. තිප්පිලි දෙහිම වේවා කිව්වා. එපාර දේවතාවා ඉස්තහා කළා මු හොඳයි දැන් එයිලා කරුකල සමාව ගත්තම ඔකර හොඳම තිප්පිලි ලැබෙවා කියලා අරිෂ්ඨාන කළා දේවතාව. එපාර ගෙදර ගිහලා බලනකොට ඉස්තරම් තිප්පිලි අර ඔක්කොම වෙද. මේ ඉස්තරම් තිප්පිලි කියන එකයි සාමාන්‍ය තිප්පිලිට අතර විශාල විවාහසක් තියනලු මිලමුදල්. මේ විශාල ලාභයක් හම්බුනා ඊට පස්සේ අර මිනිස්යාට අර ඉස්තරම් තිප්පිලි රජමාලිගාවට දී. දැන් මේ වගේ කතාවල වෙන්න තින අන්න අර ඉෂ්ඨ දේවතාවගේ තමන්ට යහපතට ඉන්න පිරිසක් හැදෙන තව ක්‍රම. තමන් යහ තමන්ගේ යහපතක් අභිවෘද්ධියක් ලබා ගත්ත කෙනෙක්. ඒ හේතුවෙන් තමා කෙරේ ප්‍රසාදීරපත් වෙලා. එයත් යහපතක් කරන දේවත්වයක හිම හිටියා. ඒ දේවත්වයක ඉන්නේ ඒ බඳු දේවපිටි. ඉෂ්ඨ දේවතාව වශයෙන් තමන්ට ඉෂ්ටත්වයේ ඉෂ්ට කරලා දෙන්න යහපත කරලා දෙන්න ඒ අය වටා හිටිනවා. ඒ අයගෙන් රැකවරණ සැලසෙනවා. එහෙම নানা ආකාර ක්‍රම ඉදෙනවා. දැන් තමාගේ මනස තමාට උත්තර දෙන හැටි දැනගන්නකොට අපි හොඳට දන්නවා කවුරු හීන දැකලා තියෙන්නේ. මේ හීන දැකපු බුද්ධලෙන්ට අපි අපිට ආයිත් දැක හැකි නේ අපේ කය ඇරලා. මනසේ මවාගත්ත කය කවිල තිබුණේ නැද්ද? එහෙම හැකියාවක් තිබුණේ නැද්ද? හීනෙන් අපේ රූපේ දකින්නේ නැද්ද? හීන දකින්න හැම කෙනෙක්ම තමාගේ රූපේ තමා හීනෙන් දකින්න. ඒ රූපේ යන්න ඉන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. අපි හීන ලෝකෙදී ඒ රූපේ ඇසුරේ ඉන්නේ. මෙන්න අර තමාට ඉෂ්ට දේවතාවයක ඉන්නවා කිව්වේ ඒ තමාගේම මනස. අන්න ඒක තමයි ඒක කියන්නේ එකම ඉෂ්ට දේවතාව. තමාගේ මනස පුද්ගලත්වයෙන් තමා කරා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර බාහිර ඉෂ්ට දේවතාව තමයි අර වගේ තියෙන සම්බන්ධ වෙච්ච අය. ඉතින් ඒ නිසා ඒ වදු වායකින් උදව් ගැනීම කියනකොටම ඉතින් අපි දැනගන්න ඕනේ උදව් ගන්නවා කියන එක නෙමෙයි වහින්න ඕනේ. හේතුවර අනුකූලනේ ඵලෙ. කෙනෙකුට උදව් කළොත් අපිට උදව් ලැබෙන්නේ හේතු වෙන. හේතුර නොවේ ඵලෙ. අපිට උදව් ඉල්ලන්න කියන්න දෙයක්වත් නැහැ ඒක. අපි කෙනෙකුට යහපතක් කරනකොට හේතුවේ ඵලෙ අපි ගන්න යහපතක් ලැබීම. කෙනෙකුට උදව්වක් කරගුණාම උදව් ලබන්න හේතු එතනේ දෙනවා. මේක වතු කරගන්නකොට අපි කොහොමත් ලෝකේ බෞද්ධයෙක් හැටියට ඉන්නවනම් කාටවත් ආවිදක් කරන්න හිතන්නේ නැහැ. හතුරු මිතුරු බේදයක් නැතුව කාට හරි කරන්න පුළුවන් ඉහෙළම උදව්ව කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ ලෝකෙදී අපිට හතුරුකම් කරන්න බලාපොරොත්තු හිටපු කොටසක් හිටියද? දහම් නොදන්න කාලේ අපි කරු වැඩවලින්. අලෝභ අධේස අමෝහ ගුණෙන් නිතුව කටයුතු කරමින් යහපතක් උදව්වක් අපි නිතර කරන්න පටන් ගත්තා. අර හතුරු ගති ඔක්කොම නැති වෙලා යනවා. හතුරුකම් කරන අමනුෂ්‍ය ලෝකෙ හිටපු කෙනෙක් හිටියා. අපි හතුරුකම් කරනකොට අපිට හතුරුකම් කරන්නේ අපි උදව්වක් කරන්නේ. මොකද හතුරුකම් කරන්න හොඳ නැහැ කියලා. ඒ අයත් යහපතට හිටිනවා. ඉතින් ඒ නිසා බොහොම යහපත් දැහැමි ක්‍රමයකින් එවනු ඉෂ්ටත්වයක් ළඟා කරගන්න පුළුවන්. මේ විශේෂයෙන්ම ඉෂ්ට දේවතාවන්ට කියනවා. එහෙම කියලා දැන් පින් අනුබෝධම් කරන්න ගියාම ඉතින් අපි දකින්න නැති පැත්තක් තියෙනවා. හැබැයි ඉතින් උදව් කරපු අය ප්‍රතිපකාර සලකන ගුණයෙන් එහෙම කරන්නත් පුළුවන්. බයිත දේවතාව කියන්නේ කවුද? අපි කෙරෙහි පැහැදිච්ච කොටසක් අපිට යහපත කරන්න ඉන්නවා. ඉතින් මට කරන උදව් වලට මාත් කෘතෝපකාරයක් කරනවා කියලා විශේෂ කළා ඉත දේවතාවන් බින්දින්න පුළුවන්. ඒක කෘතෝපකාර ගුණයක්. හැබැයි උදව් ලබා ගන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙකුට කරන්න යන උදව්වයි. උදව්ව කරපු ගුණේ දැකලා නැක ප්‍රතිචාර වශයෙන් දෙන්නා වූ කෘතෝපකාරයයි දෙකක්. ඒකෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ කෘතෝපකාරය කරන එක උතුම් ගුණ. ඒකට කිසිම ආකාරයෙන් ලෝභ දේශ මොහාදී ගෑවීමක් නැහැ. තමාට තමාගේ ලාභය කියලා ගන්න තමාගේ ලාභයට කරනවා කියන එකට සම්බන්ධ වෙන්නේ. අපි උදව්වක් ඉඳලා හැම කිසි විදියක උදව් කරන්න ගියොත් අපි මොනවා හරි පරමාර්ථයක් ලාභ පරමාර්ථයක් බලාපොරොත්තු වෙන තමයි උදව්ව කරන්නේ. ඒක පොඩ්ඩක් බාලයි. හැබැයි අපිට උදව් කරන අය ඉන්නවා. අපි යුතුකම තියනවා ඒගොල්ලන්ට උපකාර කරන්න. උපකාරයේ කෘතෝපකාරය. ඒක ශ්‍රේෂ්ඨයි. ඒක අරිහත්තුන් වහන්සේ කරපු දෙයක්. ඒකට කිසිම රාගයක් ද්වේෂයක් මොහයක් මූලික වෙන්නේ නැහැ. කෘතෝපකාරයේ. උදව්ව බලාපොරොත්තු වෙන උදව් ගන්න හෝ උදව් කරනවා නම් අපේ බලාපොරොත්තු වෙච්ච ලෝක සම්මතිය යම බලාපොරොත්තුවක් හා බැඳිලා තියෙනවා. ඒක නෙවෙයි උදව්ව. දැන් ඒක දුර්වලයි. කිසි යථාර්ථයේ දැකලා කරන එක ඉතාම යහපත්. පැවැත්මේ බලාපොරොත්තුවක බැඳිලා ඒ ලබා ගැනීම අපේක්ෂාව පැත්තක තියෙනවා. ඒ බලාපොරොත්තුව පැත්තකින් තියාගෙන ඒ සඳහා අපි වැඩි තපි කරනවා. උදව්වක් දෙනවා. මේ කාරණා දෙක. මේක වැඩිපුරම වටින්නේ අපේ බලාපොරොත්තුව සඳහා කරනවා කියන එක නෙමෙයි. උපකාරයේද කෘතෝපකාර කරන එක උතුම් ගුණය. එහෙනම් අපි ඒක කරනවා කියලා කරනකොට එළිය කෙරෙනවා. අර කෙරෙන හරියට ලැබෙනවා. ඒක ස්වභාවයෙන්ම ලැබෙනවා ඒක. දැන් මේ කර්ම බලවේගයන්ගෙන් යත් වශයෙන් මෙහෙමයි. කර්මය කරනකොට බුද්ධිලේ කරන කර්මයේ සමහර කර්ම තියෙනවා කෙනෙකුට වළක්වන්න බැරි ඒවා. උපක්‍රමයේ වළක්වන්න පුළුවන් කර්ම තියෙනවා උපක්‍රමයේ වළක්වන්න බැරි කර්ම තියෙනවා. අන්න ඒකයි කියන්නේ. උපක්‍රමයෙන්වත් වළක්වන්න බැරි ඒවා තියෙනවා. ඒවට තව කවුරු එකතුණත් බැද බුදුරජාණන් වහන්සේ කී වතාවක් ශාක්‍ය කෝලිය ඉද්ද නවත්තන්න බලාපොරොත්තු වුණා. තුන් වතාවක් තුන උන්වහන්සේ උපක්‍රමයේ දුව දැහැමි උපක්‍රම. සම්‍යක් ප්‍රයෝගයේ වැලැක්වුවා. අවු වලකන වැදින උන්වහන්සේ වැදින නිහඬ වුණා. ඒක අන්තිම උටෙන්ද තියෙන එක. මෙන්න මේ අවස්ථා තියෙනවා. මෙයා සියලුම පාප කර්ම ඒකාන්තයෙන් බල දෙනවා කියන එකක් නෙමෙයි. ඒකත් කර්මයේ විපාකයෙන්නේ කර්මයේ කරපු හැටි තමයි. උපක්‍රමයේ මිදිල යන ඉඩ තියලා කරපු කර්මයක් ඇත්නම් උපක්‍රමයේ මිදෙන්න හේතු ඇති විපාකයක් ලබනවා. ඒක උපක්‍රමයේ මිදීමට අවශ්‍ය කරන කළොත් අපිට ඒ විපාකෙන් ඊයනු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හැකවන්නේ ලබා ගන්න පුළුවන්. එහෙම රටාවක් තියෙනවා ඒක. දැන් ඒ ක්‍රම ඉස්සර දැනගෙන හිටපු නිසා තමයි ඔය ආදි පැරණියයි සටන් කරන්න ගිහිල්ලා එක පාර හොරෙන් ගහන්නේ. ප්‍රසිද්ධියේ කියා සිටිනවා. වතාව තුනක් දැනුම් දෙනවා. සටන් කරන්න එනවාද යකත් වෙනවාද? යකත් වෙනවා සටන් කරන්නේ. නිසා සටනක් නැතුව යකත් වෙන්නේ. විනාශ වෙන්න එපා. එහෙම දෙපැත්තට කියා ගන්න. අන්න බලන්නේ තියෙන්නේ. අදත් ඒක රත්ය හස්නේ ඒක තියෙනවා. එහෙම කළා අන්තිමට තමයි. තුන් වතාවක් අවස්ථාව දීලා තමයි සටන් කරන්නේ. මොකද ඒ කර්මයේ විපාකෙ ඉන්නේ කවදා හරි විපාකෙ දෙනවා. ඔබ ගුටි කනවාද යටත් වෙනවාද? අපිරු ගහනවා. එන්න අපිට පුළුවන් යටත් වෙන ගුටි කන්නේ නැතුව කියලා වෙරිලා යන්න අන කර්මයේ විපාක පස්සේ එන්නේ. යටත් නොවුන නිසා ගුටි කන්නේ නැති සිද්ධ වුණා. ගැහුවා. අපිටත් ඒ කර්ම විපාකෙ ඉන්නේ යටත් නොවුන ගුටි කන්නේ. ඒ හේතු වල ඵලය වෙන්නේ එහෙමයි. ඒක තමයි පින් පෞදකෙන් තෝරන්නේ නැතුව හේතු ඵල වශයෙන් තෝරන්නේ. හරි පහදි පහදි කර්ම විපාකෙ කියන්නේ.